Sabi. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa.
ශ්‍රේ සද්ධර්මයේ දේශනා කරනවා කියන තරමින් චිත්ත මූල සහිතව සදැසි උපදවාගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම බොහෝ ඵල ප්‍රයෝජන ලබන්නට බොහෝ ධර්ම කාරණා විවරණය කරගන්නට ජායතු ගමන් මඟ පිළිබඳව කිසියම් වැටහීමක් පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරගන්නට මේ අවස්ථාවකට මහෝපකාරී වෙන්නට පුළුවන්. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දේශනාව තුළින් බුදුදහම ස්වාක්ඛාත බව, සංදිට්ඨික අකාලික ඒහිපස්සික බව ප්‍රකට කරවමින් ධර්මයේ පිළිබඳව සොයා බැලීමක් කරන්නේ කොහොමද කියන අදහස පහදා දීමටයි අපේ උත්සාහය, අපේ මනසිය. ඒ සඳහා අපි යොදාගත් දේශනා පාඨය ඇසෙනවික ශ්‍රවණය වන විට පින්වතුන්ට ඉතාමත්ම ගුරුකුරුදු කෙබඳු ධර්මයක් ඇතුළත් මාතෘකා රත්නයක් කියන අදහස මේ හැම කෙනෙකුටම අමුතුවෙන් විස්තර නොකළත් ඉතාමත්ම පැහැදිලි. ඒ අනුව මින් කියවෙන අදහස අපි කෙටියෙන් සරලව ගත්තොත් භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්සු මායාසහ නිරුද්ධන්ති, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛං තස්ස නිරෝධෝ හෝති. මින් කියවෙනවා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගේ නිපාත පිළිබඳ නිරෝධය පිළිබඳ. ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් නිරුද්ධ වන්නේ ජාති නිරෝධයෙන්. ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. එතකොට ජාතිය නිරෝධ වීම නොවේ ජරා මරණදී ඒ සියල්ල නිරෝධ වේ. ජාතිය නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ භව නිරෝධේ. භවය කියලා කියනකොට පින්වතුන්ට පැහැදිලි කම්ම භව උත්පත්ති භව කියලා වචන දෙකක් නිරතුරුවහන් ලැබිලා තියෙනවා. කාම භව, රූප භව, අරූප භව වශයෙන් අපි කතා කරන්නේ උත්පත්ති භවයේ. ඒ වගේම ඒ තුළ තව අදහසක් තියෙනවා කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ අදාළව යම් අරමුණක් සිහි කරන බවක් නැත්නම් ඊට අදාළ වූ යම් නිමිත්තක් සටහනක් සිහිවන බවක්, සිහිපත් කරන බවක් නැත්නම් අන්න ඒ ටිකත් මේ කර්ම කියන විෂයටම අන්තර්ගත වෙනවා. අපි උදාහරණයක් හැටියට කල්පනා කරලා බැලුවොත් අපි මරණය තුතිය පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වෙනවා. ඒ අවසාන සිතට අරමුණු වෙන ඒ අරමුණ කර්මය අනුවයි ඊළඟ භවයේ ජාතිය ඉපදීම ඇතිවන්නේ කියලයි අපි හැමදාම ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා කර්මය කර්ම නිමිත්ත, ගති නිමිති කියලා ඒ ගැන අපි අධ්‍යයනය කරනකොට අවස්ථා තුනක් ගැන කියවෙනවා. ඒ සිතට අරමුණු වෙන්න පුළුවන්. කර්මය සිහිවෙන්න පුළුවන් ඒ ක්‍රියාව සඳහා යොදාගත් විවිධාකාර උපකරණ සිහියට ලැබෙන්නට පුළුවන්, අරමුණු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කෙනෙකුට මතු භවයේ උපදින තැන අරමුණු වෙන්නත් පුළුවන්. ඒ අනුව කියනවා කර්මයේ කර්ම නිමිති, ගති නිමිති කියලා. එතකොට අපිට කර්මයේ සිහි වෙනවා කියනකොට, කර්මයේ කියනකොට කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම, පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනිත්‍යාවි සංඛාර කියලා ඒ කර්ම හඳුන්වනවා. එතකොට අතීතයේ කළ කර්ම, කර්ම වශයෙන් ගත්තහම ඒ පිළිබඳව ඉතුරුවක් මතකයක් තියෙනවනම් ඒ අපි විසින් හදාගත්ත, තබාගත්ත නිමිත්තක් සලකුණක්මයි. ඒ අතීතයේ ඒ කළ ක්‍රියාව වර්තමානයට ආවේ නෑ, ඉන්නේ නෑ. අතීතයේ කළ ක්‍රියාව අතීතයේම නිරුද්ධ වී ගියා. එතකොට අතීතයේ කළ ක්‍රියාව නිරුද්ධ වුණා. අද අපට කර්මයේ බවට පත් වෙලා නැවත ප්‍රතිසන්ති විපාකයකට යන්න ඒ කර්මය ආධාර වෙන්නේ කොහොමද කියලා මේ කිවතුම් නම් බොහෝ වාරවල අහලා මතකයේ ඇති. කිවතුනේ කර්මය ඒකල ක්‍රියාව දැන් නියත තිබුණා. අපට ඒ පිළිබඳව ඒකල ක්‍රියාව පිළිබඳව කුසල හෝ අකුසල ඒ ක්‍රියාව පිළිබඳව චිත්ත රූප සහිතව සිහි කරන්න, මෙනෙහි කරන්න පුළුවන් බවක් මේ හිතේ තියෙනවා. අපි අතීතයේ කළ ක්‍රියාකාරකම් ඒ ක්‍රියාව මෙහිමයි කළේ, මෙහිමයි තුනේ කියලා ඒ සිදුවීම ඒ වටපිටාව සමග ආවර්ජනා කර ගැනීමේ හැකියාව අප හැමට තියෙනවා. එතකොට අර ක්‍රියාව කර්මය නියගිය දැන් අපට කර්මයේ හැටියට ඉතුරු වෙලා තියෙන්නේ අප විසින්ම සිතේ නතර කරගත්ත, රඳවගත්ත ඒ අවස්ථා රූපීව සිහි කරගන්නට පුළුවන් මෙන්න මේ අවස්ථාවයි. එතකොට මේ අවස්ථාව සිහියට, මතකයට නැගුණොත් අපි උදාහරණයක් හැටියට සිහි කළොත් අපි ඊයේ පෙරේද දැක්ක විශේෂ සිදුවීම, සිත කුසල කළ හෝ සිත අකුසල කළ යම් සිදුවීමක් ගැන අපි මේ වෙලාවෙදි සිහි කළොත් අපට පුළුවන්කම තියෙනවා ඒ සිදුවීම ඒ ආකාරයෙන්ම චිත්‍රපටයක රූපවාහිනී තිරයක දකිනවා වගේම සජීවී ස්වરૂපයෙන් ඒ දර්ශනයේ හිතට නගා ගන්න. දැන් අපට ඒ සිදුවීම ඒ ආකාරයෙන්ම සිතේ මෙවුණා. හැබැයි අතීත කළ ක්‍රියාව නෙමෙයි, දැන් අපට නවුවන්නේ අපේ මනසින්ම නිර්මාණය කරලා දුන්නු මනෝමය. මනසින්ම නිර්මාණය කරලා දුන්නු සිතුවමක් දැර්සනය. දැන් මේ සිතුවම ඒ දර්ශනය පේනකොටම ඊළඟට මොහොතේ සිදුවෙන සිදුවීම තමයි චේතනාංගෙක්කමේ කම්මං වදා. අර සංඥාමය ස්වરૂපයට විතර්ක කරන බව, හිතන කල්පනා කරන බව නිතින්ම ඇතිවේ. එතකොට ඒ තමන්ගේ සිතේ නැටගත් මනෝමය හදලා දුන්නු, නිර්මාණය කරලා දුන්නු ඒ සිතුවෙම අර සිතුවීම හා අතීතයේ සිදු කළ සිදුවුණු සිදුවීම හා සැසඳේ. එයමයි කියන ගැළපුමට අපේ සිත ඉක්මන් වෙලා අපව ඒ අතීතයට ගෙනියන. හැබැයි අතීතයට ගෙනියනවා කිව්වහම අතීතේ නිරුද්ධ වෙලා ගෙනියන්න අතීතයක් නෑ. නමුත් අතීතයේ අර ක්‍රියා කළ ක්‍රියාව සජීවීකරණය කරනවා. දැන්සල ක්‍රියාවක් තරමටම ඒ සිතේ කුසල කුසල ගති උපද. අපි හිතමු අපේ සිතට ලැබුණු රූපය සත්ව ග්‍රන්ථනය කළ මොහොතක් නම් ඒ සටහන හිතේ දේනකොට ඒ සිදුවීම තමන් භාර ගන්නකොට ඒ සිදුවීම හැටියට උපකල්පනය කරනකොට ඒ සිතේ දැන් ඉපදිලා තියෙන්නේ ඒ අතීතයේ නියමියාක අකුසල චෛතසික පෙළක්මයි. එතකොට කර්මය සිහියට ලැබෙනවා කියනකොට අතීත කළ ක්‍රියාව විරුද්ධ වී ගොස් තිබුණා. අපේ සිතම ඒ සිදුවීම නැවත සිහි ගන්නවලා චිත්ත රූපයක් මම පෙන්නලා ඒ සිදුවුණු මොහොතේ ඇතිවුණු කුසල කුසල චෛතසික වලට සමාන කුසල කුසල ධර්මයන් සිතේ උපදින්නට අවස්ථාවක් සලසාල. ඒ අනුවයි ඒ කර්මානුරූපවයි ඊළඟ ප්‍රතිසන්දිය වෙන්නේ. කර්ම නිමිති පහළ වෙන්න පුළුවන් මේ දර්ශනයේ ඇතුළත උපදින තැන ගති නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. දැන් අපට මේ ගැන අපි අමුතුවෙන් වැඩි ගැඹුරට විස්තර නොකරට මේවා දෙනෙකුට වැටහෙනවා. කර්මය කර්ම නිමිති ගති නිමිති සිතේ උපදින්නේ පහළ වෙන්නේ කොහොමද? එතකොට සිතේ නිර්මාණය චිත්‍රයක් පමණයි. ඒ චිත්‍රය සජීවී කරන්නේ සිතමයි. යම් සංජානාති තන් විතක්කේ. එතකොට ඒ විතර්කණයයි ඒ කල්පනාවයි ඒ මනසිකාරයයි චේතනා කියන ගණයට චෛතසික කොටසට ඇතුළත් වන්නේ. ඒ අනුව භව පඤ්චයාජාති. දැන් අපි පුරුදු විදිහට මරණය හා උපත සම්බන්ධ කරගෙන මෙය කතා කළා. මෙය එතනට පමණක් අදාළ වූවක් නොවේ. ඒ සම්මුතිය සසර පැවැත්ම පිළිබඳව අපි කතා කරනකොට කෙසේ කතා කළා ඔබට මට හැම මොහොතකම කර්ම කර්ම නිමිති ගති නිමිති පහළ වෙනවා අපේ සිතේ ක්‍රියාකාරකම් පිළිබඳව මේ දැන් විමසලිමත් වුණත් ඔය අවස්ථා තුනෙන් එකක් තමයි සිතට දැනෙන දේ ගති නිමිත්ත කියනකොට ඉදිරියේ මේ මොහොතින් පස්සේ කරන්න තියෙන දේ පිළිබඳව යන්න තියෙන තැන දැර්සණය වෙන්න පුළුවන් අපි හිටමු ගෙදර අපිට දැර්සණය වුණා කියනකොට ඊළඟට මොහොතේ කළ යුතු යා යුතු තැන සිහිපත් වෙනවා කියන්නේ ඊළඟට යන්න තියෙන තැන ගතිය සමහර වෙලාවට අපිට කළ ක්‍රියාකාරකම් පිළිබඳව මතකයේ දෙන්නත් පුළුවන් දැන් මේ අතීතය කළ කීතය පිළිබඳව සිහිපත් වෙන ස්වභාවයට අනුවයි අපේ ක්‍රියාකාරකම් වල නැගෙන්නේ දැන් ඔබ මේ ඉරියව් පවත්වන ආකාරය හොඳින් ගවේෂණය කළොත් ඒ බව මනාකොට සනාථ කරගන්න බැරි වෙන එකක් නෑ. දැන් ඔබට ඉස්සරහ බලාගෙන ඉන්න විට පිටිපස්ස පිළිබඳව ඒ ඉන්න තියෙන දේ පිළිබඳව කිසිම අත්දැකීමක් වර්තමානයේට ඔබට නැහැ. දැන් ඒ ගැන යම් අත්දැකීමක් ඇත්නම් ඔබේ අතීත මතකයක්මයි. පිටිපස්සෙන් ඉන්නේ මේ අය එතනින් එහාට තියෙන කනුව, එතනින් එහාට තාප්පය, එතනින් එහාට පඩිකෙල ආදී වශයෙන් යමක් සිහි කරගන්න පුළුවන් බවක් කියනවා නම් ඒ වර්තමානයේ නෙමෙයි. දැන් පේන එකක් නෙමෙයි ඒ කලින් දැක්ක දේවල් සිහි කරගන්නේ. දැන් අතීතයේ සිහි කරගන්නවා කියන එක කර්මයේ කර්ම නිමිති සිහි කරගන්නවා කියන එක ඔන්නෝය ආකාරයෙන් හඳුනගන්න බලන්න. දැන් ඔබට පිටිපස්සේ ඉන්නේ කවුද? ඊතේයෙන් ඉන්නේ කවුද? ඊතේයෙන් තියෙන කණුව, ඊතේයෙන් තියෙන තාප්පේ, හිටිය පඩිපෙළ පිළිබඳව දැන් ඉස්සරහා බලාගෙන සිතින් දකින්න පුළුවන්. අර සයිඩ් කණ්ණාඩියෙන් බලනවා වගේ ලස්සනට පේනවා පිටිපස්සෙන් තියෙන දේ. හැබැයි දැන් ඔය තියෙන ඒවා නම් පේනවා නෙමෙයි. තමන්ගේ හිතට ගත්ත අර අතීත සලකුණු කියන්නේ වයි. දැන් ඒව පේන හිතට ගත්ත නිමිති සලකුණු පේන. දැන් ඒව බලලා තමයි අපි තීරණය කරන්නේ. දැන් ඉන්න කෙනා ඉති කෙනා ඉන්නවද කියලා බලන්න අපි දැන් ආපස්සට හැරෙනවා නම් බෙල්ල හරවලා බලනවා නම් දැන් මේ ක්‍රියාව දැන් ගොඩනැගුණේ කොහොමද? අන්න තමන්ගේ මනෝමය චිත්‍රයට සජීවී පුද්ගලයෙකු පිළිබඳව උපකල්පනයක් කළා. ඒ එයා ඉන්නේ අතන. දැන් ඒ අදහසට එළඹිලායි ඔබ හර හරවල පිටිපස්ස වෙන්නේ. එතකොට දැන් තේරුම් ගන්න මරණින් මිහා පැත්තට යාම නෙමෙයි. මේ වෙලාවේ ඔබ දෙල්ල හරවලා බලනවා කියන අලුත් ක්‍රියාවකට අලුත් ආයතනයක් උපදවන්න, අලුත් ස්කන්ධ සංතතියක් උපදවන්න ආධාර වුණේ කුමක්ද කියන ඒ අනුරූපී වෙනවා චුති ප්‍රතිසන්ධි වශයෙන් අපි නැවත නැවත පිළිබඳව කතා කරනකොට එය ගැළපෙනවා. ඒ වගේම වර්තමානයේ අපි ඊළඟට ආයතනයේ ඊළඟට ක්‍රියාවට පරිවර්තනය වෙනකොට ඒක සිදුවෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපි හැම මොහොතකම කර්ම කර්මනිමිති ගත නිමිති අපේ හිතවල උපදින හැටි බලන්න පුළුවන්. නමුත් අපි ඒක බලන්නේ මරණ මොහොත විතරයි. ඒක හරියට කර්ම කර්මනිමිති ගත නිමිති පහළ වෙන්නේ ඒ චිත්තක්ෂණයට විතරයි කියන අදහසක් අපිට. හැම මොහොතකම හැම හිතකටම කර්ම කර්මනිමිති ගත නිමිති සාධාරණ බව අපට තේරුම් ගන්න වෙනවා. වැදගත් අරමුණක් වෙන්නේ මොකද? භව පත්‍ය ජාති ජාති කියනකොට අර කර්මයට ලැබෙන විපාකය. ජාති කියන වචනේ දක්වන්නේ විපාකය. විපාකයේ අවස්ථා දෙකක් තියෙනවා. ජාති සංජාතිය කන්ති අභිනිබ්බති. ඊළඟට කන්දානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ. මේ සියල්ල එකතු කරලා ඉදං මුච්ඡතාං සෝ ජාති මේ ඉපදීමයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ එක උප්පත්තිය ගැන කතා කරනකොට අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපපාතික කියලා සතර ආකාරයකින්වත් දක්වලා තියෙනවා. සතර අයුරකින් දේශනා කොට තියෙනවා. හැබැයි අපිට එක තැනක් වරදිනවා. අපි කර්මයට ලැබෙන උත්පත්තිය ඔය මව් කුසක හෝ විත්තරය හෝ කුණුමසක හෝ ඕපපාතිකව පහළ වීම පමණක්ය. එයමය ඉපදීම කියන තැන අද උදාවක් දෙනෙක් ස්ථාවර කරගෙන ඉන්නවා. ඒ අදහස දැඩිව ගෙන හිටියෝ බුදුදහම සන්දිට්ටිකයි අකාලිකයි ඒහිපස්සිකයි ස්වාර්ථතායි කියලා කියන්න දරුව යනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාදී දුකින් මිදුණු බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නම මෙලවින් පෙන්වන්න දරුව යනවා. මේකේ ලොකු වැදගත් ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි සියුම් නුවණින් විමසා බැලිය යුතු භව පත්‍ය ජාති කියනකොට අපි මව් කුසක විතරය ආදී තැනක හට ගැනීම ඉපදීම හැටියට සැලකුවොත් ඊළඟට තැනට යනකොට ප්‍රශ්නයක් ඒ ජාති නිරෝධයෙන්ුයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් විරුද්ධ වන්නේ. ජාතිය නිරුද්ධ වුණොත් විතරයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් විරුද්ධ වන්නේ. එතකොට ඉපදීම මව් කුසක ආදී තැනක හට ගැනීම නම් එයනම් ඉපදීම එයම නම් ඉපදීම. එතකොට ඉපදීම ඇති කල්හි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස නැති වෙන්න බෑ කියනවා. ඒ ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසාපි සම්භවති. ජාතිය ඇතොත් මේක තියෙනවමයි. ජාතිය නැතිවීමෙන්මයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් නිරුද්ධ වන්නේ. දැන් අපි බුදුපසේ බුදු මහරහතන් වහන්සේ කියනකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ සියලු දුකෙන් නිදහස් වෙච්ච උත්තමයන් වහන්සේ හැටියටයි අපි ධර්මයෙන් ඉගෙන ගත්තේ. දැන් ගැටලුවක් වෙන්න ඕන, කොහොමද බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මෙලවින්ම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් මිදුනේ? ඒ ජාතිය නැති කිරීමෙන් නම් ඒක නැති වෙන්නේ. ඉපදෙලා තියෙද්දී ඒක කොහොමද නැති කරන්නේ? දැන් ඉපදීමක් පහළ වීමක් තියෙනවානේ, තියෙද්දී කොහොමද නැති කරන්නේ? ප්‍රශ්නයක් වෙනවා. එහෙම නැත්නම් අපට ස්වාර්ථ සංදිප්තික අකාලික බව ධර්මයෙන් ඉවත් කරන්න වෙනවා. ඒ කවදාහරි දවසක සෝපන ශේෂ නිර්වාණයක් නම් කරවන්න බෑ. අනුපරිශේෂ මේ ජීවිතේ මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ. උපදින්නේ නැති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ඇති නැහැ. එතකොට නිවන පණවන්න වෙන්නේ කොහාටද? මරණයෙන් එහා පැත්තට. නූපදින්නේ, ලෙඩලෝ වෙන්නේ, නොමැරෙන්නේ, නොදිරන්නේ, ශෝක පරිදේව දුක් දුම්නස් නැත්තේ මරණයෙන් එහා. මරණයෙන් එහා පැත්තට මේ ටික දැම්මොත් මේ ධර්මයට ස්වාභාවිකයි සංදිප්තිකයි අකාලිකයි ඒකපස්සිකයි කියන සුදුසු නැහැ. එන්න බලන්න කියලා පෙන්නන්න බෑ. මේ දැන් දකින්න බෑ. දැන් මේ මොහොතේ විපාක දෙන්නක් හැටියට පෙන්නලා දෙන්න බෑ. ඇයි මරණයෙන් මත්තේ මේක වෙන්නේ? එතකොට අන්‍ය ආගම් වලයි මේ ධර්මයේ වෙනසකුත් නැහැ. එතකොට ලෝකයේ තියෙන හැම ආගමක්ම නිවන විමුක්තිය මරණයෙන් මත්තේ දේශනා කරලා තියෙන්නේ බුදුදහමත් එසේම කියන්නේ. එතකොට සම්දිත්තික අකාලික බව ඉන්නේ. මේ සර්වඥ ධර්මයේ සම්දිත්තික අකාලික වෙන්නේ ඒකපස්සික වෙන්නේ ඒක එළවින් නෙමෙයි මෙලවින්ම අත්දකින්නට පුළුවන්කම නිසා. දැන් අපට අන්න ඒ ධර්මයේ පුද මතුවෙන විදිහේ මෙලවදීම ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්සාදී දුකින් මිදුණු උතුමන් වහන්සේ නමක් දැක ගන්න ලැබෙන්නේ මේ ඥාති කියන අදහස හොඳින් විවෘත කරගැනීමෙන්මයි. එතකොට අපට ඒ ඥාතිය යනු කුමක්දැයි වටහා ගැනීම සඳහා ජරා මරණාදී මේ අදහස් පිළිබඳව මීට වඩා ගැඹුරින් අපේ විමර්ශනයට ලක් වෙන්න වෙනවා. බුදුහාමුදුරුවන්ගේ බුදු සිරිත බුද්ධ චරිතය විමසා බැලුවොත් උන්වහන්සේට ලෝහිත පක්ඛන්තිකා නම් වූ දරුණු රෝග තත්ත්වයේ දක්වා බරපතල රෝග වරින් වර වැළඳ ආනන්ද හාමුදුරුවන්ට සිරුරක් නෑත් කරලා ආනන්දේ මගේ සිරුර දැන් දිරාවිය ගැලක් වගේ කියලා පෙන්නුවා. ඒ වගේම අපි මරණය කියන වචනේ භාවිතා නොකළා කුසිනාරාවේ සල්තුරු සෙවලේදී සිදුවුනේ ඒ ධර්මතාවයමයි. එතකොට බුදු සිරිත දිහා බැලුවාම ඉපදීම පෙනෙනවා, ව්‍යාධිය පෙනෙනවා, ජරාව පෙනෙනවා, මරණය පෙනෙනවා. එතකොට ජාති ජරා ව්‍යාධි මරණය උන්වහන්සේගේ චරිතය තුළ බොහෝම ප්‍රකටව පේනවා. එතකොට අපි කොහොමද උන්වහන්සේලා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකින් නිදහස් වුණා කියන්නේ? ඒ මේ ඇඟිල්ල දික් කරලා පෙන්නන්න තියෙනවා. අන්න ඒ තැනදි පින්වතුනේ අපි ඉක්මන් නොවි සැලපිලිමත් වෙන්න ඕන ධර්මයේ පිළිබඳව. එතනදී අපට පැහැදිලි කරගන්න වෙනවා ජාතිය යනු අනෙකක් කියලා. ජාති දුක අනෙකක් කියලා. ජරාව අනෙකක් කියලා. ජරා දුක අනෙකක් කියලා. ව්‍යාධිය අනෙකක් කියලා. ව්‍යාධි දුක අනෙකක් කියලා. මරණය අනෙකක් කියලා. මරණ දුක අනෙකක්. සෝපදිශේෂ අනුපදිශේෂ කියලා නිර්වාණ ධාතු දෙකක් පණවන්නේ මෙන්න මේ හේතුවෙන්. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදෙනකොට සෝපදිශේසයි කියන්නේ. ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙනකොට අනුපදිශේසයි කියන්නේ. එතකොට ජාති ජරා ව්‍යාධි මරණය කුමක්ද? ජාති ජරා ව්‍යාධි මරණ දුක කුමක්ද කියලා කොදින් අපි පළමු කොට තම තමන් තුළ තහවුරු කරගන්නට ඕන සැකදූ වෙන විදිහේ. එහිදී අපට හමු වෙන්නේ එක පැත්තකින් ධර්මතාවය. ජරා ව්‍යාධි මරණය හටගත් දෙයට ලැබෙන ස්වභාවික ධර්මතාවය. ඒක හටගත් දෙයට ස්වභාවිකව උරුම වෙන ලක්ෂණය. ජරා මරණ ව්‍යාධි දුක ස්වභාවයෙන් උරුම වෙන එකක් නෙමෙයි. තමා විසින් උපදවාගෙන විඳින එක. ස්වභාවික සිදුවෙන සිදුවීම නැති කරන්න බෑ මෙලව. ඒකට අනුපාදා පරිණාමය. හැබැයි අපි උපදවාගෙන විඳින අවස්ථාව අත්හැර ගන්න පුළුවන් විදහස් දෙන්න පුළුවන් සෝපරිසය. මොකක්ද ජරා ව්‍යාධි මරණය? මොකක්ද ජරා ව්‍යාධි මරණ දුක? මෙන්න මේ ටික අපි හොඳින් විමසා බලන්න ඕන. නැවත නැවත අපට යමක් ගැන සිහිපත් කළොත් හටගත්ත හැම ධර්මතාවයකටම සජීවී අජීවී කියන්න පුළුවන්. එහෙම නැත්නම් නාම රූප නමින් හඳුන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් වේදනා සංඥා සංඛාර විඥාන කියලා දක්වන්නත් පුළුවන්. තවත් විදිහකින් ගත්තොත් චිත්ත චෛතසික රූප කියනත් පුළුවන්. ඔය කොයි වචනයකින් ගත්තත් කියවෙන්නේ එකම දෙයක්. එකම දෙයක් මේ තුල කියවෙන්නේ. එතකොට මේ කුමක් හෝ හටගත්ත නම් ඇති වුණා නම් ඉපදුණා නම් ඒ හැම දෙයක්ම දිරණ බව ස්වභාවකට පවතින ජරා ධර්මය ලෙඩ වෙන බව ස්වභාවයකට පවතිනවා ව්‍යාධි ධර්මය මරණය ස්වභාවකට පවතිනවා මරණ ධර්මය සේවීම ස්වභාවයකට පවතිනවා කය ධර්මය වෙනස් වීම ස්වභාවයකට පවතිනවා නස්සන ධර්මය නැසෙන ධර්මය. එතකොට මේ ලෝකේ නාම රූපය රූප වේදනා සංඥා සංඛාර විඥාණය චිත්තජෛසික රූපය සජීවී අජීවීය කියන මේ සියල්ලම මෙන්න මේ ධර්මතා පහෙන් යුක්තයි. මේ ධර්මතා පහ ස්වභාවයේ උරුමයේ කොට පවතින සියල්ලක් මේ ධර්මතා පහට යටත්. එහි වෙනසක් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් අපි නැවත අතීතයේ ඇසූ ධර්මයේ සිහි කරගතව අපට මේ ලෝකයේ ප්‍රේමනාප සොඳු වස්තු තියෙනවා. මට මගේ දුව, මගේ පුතා, මගේ මුණු පුරා, මගේ මිනිතිරිය, ස්වාමියා, ගෙරිත මව, පියා, සහෝදරයා, සහෝදරියාදී වශයෙන් ඉතාමත්ම ප්‍රේමනාප සොඳු වස්තු. ඒ ප්‍රේමනාප සොඳු වස්තු හැටියට මා දකින හඳුනන එබඳු අදහසින් දැඩි කොටගත් ලංකරගත් සමීපයටගත් ඒ සියල්ලට අපි දුවය, පුතාය, ස්වාමියාය, බිරිඳය, අම්මාය, තාත්තාය, දුවය, පුතාය, සහෝදරය, සහෝදරිය කියලා ආදරණීය සොඳුරු නම් වලින් නම් කර තිබුණත් හැබැයි ඒ තුලත් අන්තර්ගතය ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, කය ධම්ම, වය ධම්ම. එතකොට මම සොඳුරුසේ දුටුවට ඒ තුල පවතින යථාර්ථයේ ධර්මතාවයේ අර්ධතාව පහ. අපි පුරුදු උදාහරණයක් ගතොත් පළගැටියෙකු ඈතින් පෙනෙන පහන් දැල්ල සොඳුරු ප්‍රිය වූ මధుර වූ සැප වෙන දෙන අරමුණක් හැටියට දකිනවා. ඒ සොඳුරු අරමුණෙන් සැප ලබන්නට ගිය පළගැටියාට අත් වූ ඉරණම ඔබට මතකයි. දැන් බලන්න
පහන් දැල්ල
සියල්ල දකිනවා. ඒ පළමෙටියට නුවණක් වෙනවා මේක මහා රළු මහත්සක්. ලනුණු දවල් පුරුෂන වලකින් යුක්තයි. ගිනිගන්න බවකින් යුක්තයි ගිනි ඇවිලෙන සුළුයි. මෙන්න මේ නුවණ මේ අවබෝධය ඒ පළමෙටියට ඇති වුණොත් ඒ වගේම තව පළමෙටියට ඒක සොඳුරු ප්‍රියමනාප සත්පකෙන්දේ ආරමුණක් කෙටියට දැක්කොත් මේ දෙදෙනාගේ වෙනස කුමක්ද? අර යථාර්ථයේ සංගවලා සොඳුරු බවකින් දක්වන පළගෙටියාට ගින්න නිසා තමන් දුක උපදවාගෙන විඳින්නේ. ගිනි දැල්ල පළගෙටියාම හොයාගෙන ආවෙනේ. පළමෙටියමයි ගිනි දැල්ල හොයාගෙන ගියේ. උපදවාගෙන තමා විහිං දුක් විඳින්න වෙනවා කියන්නේ මේක. දැන් අර පළමෙටියා ඈතින්ම ඉඳගෙන පහන් දැල්ල නිබඳුය. කලු පහසක් දවල් තවල පුරුස්සන බවකින් යුක්තය කියන නුවණ අවදි කරගත්ත පළගැටියට පහන් දැල්ලේ පවතින ස්වභාවය වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. හැබැයි ඒක තමන්ට හිරිහැරයක් කරදරයක් වුණේ තමන්ගේ අනුගතු ටික දැවෙන්න වුණේ ඇයි ලක්නෝ? ඔන්න ජරා මරණ දුක විඳින ජරා මරණ දුකෙන් මිදුණු අවස්ථාව මෙසේ සිහි කරගන්න. ගිනි දැල්ල මෙබඳු යථා ස්වභාවයකින් යුක්තයි කියලා දුටුව පළගැටිය යම්සේද බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා එබඳු උන්වහන්සේලා ලෝකයා සොඳුරුසේ ප්‍රිය වූ මధుර වූ සැපගෙන දෙනසේ සලකන ලෝකය ස්කන්ධ ලෝකය උන්වහන්සේලා දකිනවා ජරාව ව්‍යාධි මරණයේ ස්වභාව කොට ඇති බව. ජරා ධර්ම ව්‍යාධි ධර්ම මරණ ධර්ම කය ධර්ම වය ධර්මයන් යුක්ත බව. ඒ දේ ඈතදීම දකින නිසා එබඳු දේ මමය මගේ මගේ ආත්මය තෘෂ්ණාවෙන් ආශාවෙන් උපාදානයට ගන්නේ නැති නිසා උපාදානයට දැඩිව ගන්නේ නැති නිසා ඒ නිසා උපදින දුක උන්වහන්සේලා නැහැ. දැන් ජරා ධර්ම ව්‍යාධි ධර්ම මරණ ධර්ම කය ධර්ම වය ධර්ම වලින් යුක්ත යම ඒ ඇත්ත නොදැන දුවය පුතාය මොන පුරාය පිටිරියය ස්වාමියාය බිරිඳය අම්මය තාත්තය කියලා සුදුරු බලකින් අපි ගත්තොත් ඒ ගත්ත දැන තියෙන්නේ අර ධර්මතා පහනම්. එතකොට මම ආත්ම කොට ගත්ත මම මගේ කියලා ගත්ත දේ අර යථාර්ථයේ මතු වෙනකොට ඒ දිවීම මම හෝ මගේ වෙනවා. ඒ ලෙඩවීම මම හෝ මගේ වෙනවා. ඒ මරණය මම හෝ මගේ වෙනවා. ඒ ක්ෂයවීම වෙනස් වීම මම හෝ මගේ වෙනවා. අන්න දුක උපදවාගෙන විඳින්නේ එහෙමයි. මේ ජීවිතයේම දුකෙන් මිදෙන්නේ අර පහන් දැල්ලේ දකින යථාර්ථයේ දකින පළමෙටියා වගේ. කල්ලාතුම මේ සියලු ධර්මයන්ගේ ස්වභාවය නිබඳුය කියන නුවණක් අවබෝධයක් එළඹ සිටින නුවණක් පහළ කරගත් උතුමන් වහන්සේ සියලුව පවතින්නේ ජරා ධර්ම ව්‍යාධි ධර්ම මරණ ධර්ම කය ධර්ම හැටියට දකින නිසා උන්වහන්සේලා දුක දකිනවා. දුක පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා. දුක පිළිබඳව නුවණක් තියෙනවා. හැබැයි දුක් විඳින්නේ නැහැ. ඇයි ඒ වගේ මම වගේ කියලා නොගන්නා බැරි වුණාන්සේලා ඒ දැක්මට පැමිණෙන විටම සෝපරිශේෂ නිර්වා ධාතුව ස්පර්ශ කළාය කියලා කියනවා. රහත් උනාය කියලා කියනවා. එතකොට එබඳු ජරා ව්‍යාධි මරණයෙන් නියුක්ත වූ සියල්ල නුවණින් දැක උපාදාන වශයෙන් නොගත්තේද අර හටගත්ත දෙයට පොදු ලක්ෂණය ජරාවටපත් වෙලා ලෙඩ වෙලා මරණයටපත් වෙවි දුරු සිරිත අපි දැක්ක වෙලෙක එතන අනුපාදා පර නිර්වාණය නැවත හටගන්න හේතුවකුත් නැහැ. එතකොට ජරාමයාගේ මරණයයි ජරාමයාගේ මරණ දුකයි මේ ආකාරයෙන් අපි දැනගන්න ඕන. එහෙම දැනගත්තට ප්‍රමාණවත් නැහැ. එය හටගන්න හේතු කාරණා අපි ටිකක් දැනුවත් වෙලා තියෙනවා. ජාති පච්චය ජරා මරණ. ජරා මරණය ජාති. එතකොට ජරා මරණ දුක කුමක් වෙයි? ඒද ජාතියෙන් ඒ ජරා මරණ දුක නැති කරන්නේ ජාතිය නිරෝධ කිරීමෙන් නොවේ. හැබැයි ජරා ව්‍යාධි මරණය නැති කරන්නේ ජාතිය නැති කරන්න බැහැ. ඒක අනුපාදා පරිනිර්වාණය නැති. සෝපතිසේස පරිනිර්වාණයේදී ජාති ජරා ව්‍යාධි මරණ දුක සෝක පරිදේව දුක්ඛම්ස් වලින් නිදහස් වෙනවා. එයද ජාති නිරෝධයෙන්මයි. ඒක අවිද්‍යා නිරෝධයේ ධර්මා ඉහළට පටිච්ච සමුප්පාද දේශනාවේදී අපි යහලා කියවලා තියෙනවා. එතකොට එතනදී මේ ජීවිත සංතතියේ සිදීමක් ගැන කතා කරන්නේ. ජීවත්ව සිටියදීම ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛම්ස් වලින් එනම් ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛම්ස් වලින් නිදහස් වෙන්නේ කුමන ජාතියක් නිරෝධ කිරීමෙන්ද? ජාති නිරෝධ ජරා මරණ සෝක පරිදේව දුක්ඛම්ස් මායාසාරයි. අර පරලොවට එහා පැත්තට ගෙනියන්නේ නැතුව මෙලවින්ම සෝපතිසේස පරිනිර්වාණයටපත් වෙන බුදුපසේ බුදු මහරහතන් වහන්සේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් විශ්වාසයක් විචිකිච්ඡා සක සංකා රූප බව අපට මේ ධර්ම ගවේෂණය තුළ පහළ වෙන්න ඕන. ඒ පැහැදිලි නෑ කියන්නේ සැක සහිතයි කියලා කියන්නේ තාම ධර්මයට පැමිණිලා නෑ, දර්ශනයට එළඹිලා නෑ කියන එක. එහෙනම් අපි ජාතිය කියලා කතා කරන්නේ මොන වගේ දැනක්ද කියලා ටිකක් වෙලාවෙ හැටියට විමසා බැලීම බොහෝ ප්‍රයෝජනවත් වේ. එතකොට දැන් අපට පැහැදිලි කණ්ඩන දලාබුද සංසේදද ඕපපාතික වශයෙන් මේ තිස්සේ භවයේම ලබන උත්පත්ති ප්‍රතිසන්දී දේශනාවට වඩා තවදුරටත් ඒකික ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බත්ති කියන වචන වලින් පැහැදිලි කොට වඩා ඒ තවදුරටත් අදහස් කළොත් ඉපදීමක් මනාකොට ඉපදීමක් දැස ගැනීමක් පහළවීමක් වශයෙන් සිදුවන්නේ සත්වයන්ගේ පුද්ගලයන්ගේ හට ගැනීමක් ඉපදීමක් නොව ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ හට ගැනීමක් කියලා පහළවීමක් කියලා අදහසක් ගන්න පුළුවන්. ඒක වරදක් නෑ, දෝෂයක් නෑ. හැබැයි ඊට වැඩි අදහසක් මේ වචන පෙළේ සැඟවිලා තියෙන්න ඕන. ඒක එහෙමමයි කියලා පිළිගන්න නෙවෙයි, එය එසේද කියලා අපේ විමර්ශනයට ලක් කරලා ඒකට සොයා බැලීමක් කරලා ප්‍රත්‍යක්ෂයට දැමෙන්නේ වෙනවා. මොකද එතන තියෙනව අවස්ථා දෙකක්. අපි උදාහරණයක් හැටියට ගත්තොත් පොල් ගෙඩියක්, පොල් බීජයක් හේතු කොටගෙන පොල් පැලයක්, පොල් ගහක් හට ගන්න පුළුවන්. විභව පත්‍ය ජාතිය තැන ඊට සමාන කරගත්තොත් පොල් පැලය බීජය බව කියන කම්ම කියන තැනට ගෙනුවොත් ඒ බීජය නිසා ඒ පොල් ඵලය නිසා හට ගන්න ඵලය පොල් ගැස හැටියට සැලකුවා. භව පත්‍ය ජාති මේ අපි කතා කරන්නේ ප්‍රතිසන්ධි විපාකයේ පිළිබඳ. ප්‍රතිසන්ධිය පිළිබඳව අංජජ ජලාමුජ සංසේදජ ඕපපාතික වශයෙන් දේශනා කර තියෙනවා. එතකොට ගහක් හටගත්ත මෙන්න මේ හටගත්ත ගහට අයිති ආවේනික ධර්මතාවයක් තියෙනවා. ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, මරණ ධර්මයක්, කය ධර්මයක් වගේ. පොල්ගහ දිරන පොල්ගහේ නානාවිධ ලෙඩ රෝග හැදෙනවා. පොල්ගහ සේවය, පොල්ගහේ වෙනස්කම් තියෙනවා. පැලේ ඉඳලා මහගහක් දක්වා වෙනකොට වෙනස්කම් දක්වනවා. ඒ වගේම පොල්ගහ දිරන මේ ධර්මතා පහ පොල්ගහට අයිති ආවේ උරුම. පොල්ගහ හට ගන්නකොටම ඒ ධර්මතා ටික අරගෙනමයි හට ගන්නේ. එනිසා භවපත්‍ය, ජාතිපත්‍ය, ජරා ඒ පොල්ගහයටත් ඒ ටික උරුමයි. හැබැයි දැන් පොල්ගහ ඍකිලි දාන්නේ නැහැ. කන පැල වෙන්නේ, අතු පැල වෙන්නේ, මුල් පැල වෙන්නේ. ඒක නැවත හට ගන්න නම් ඒක බීජ බීජයකින්මයි, පොල් ඵලයකින්මයි, පොල් ගෙඩියකින්මයි නැවත පරම්පරාවක් හට ගන්නවා නම් හට ගන්න. දැන් පොල් ගහ හටගත්තා. හටගත්ත පොල් ගහට ජරා ව්‍යාධි මරණ කය වය ධර්ම ටික තුන. පොල් ගහේ ගේ ටිකවත් කරන්න බැහැ, ඒ ටික වෙනස් කරන්න බැහැ. දිරන් නැතුව හැමදාම පොල් ගහ තියාගන්න බැහැ. ලෙඩ වෙන්නේ නැතුව පොල් ගහ පවත් කරන්න බැහැ. මැරෙන්නේ නැතුව, සේවෙන්නේ නැතුව, වෙනස් වෙන්නේ නැතුව ඒක සනාතනික කරනවා. ඒක උරුමයි. දැන් එතකොට එතන වෙනස් කරන්න බැරිද? දැන් పూర్ව කර්මයේ හටගත්ත ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දියෙන් හටගත්ත දෙය අරදවතා පහෙන් යුක්තයි වෙනස් කරන්න. එතකොට ඒක මරණයෙන් අවසන්. මේ ගැටලුව තියෙන්නේ පෙර කර්මයෙන් හටගත්ත සංදිය මරණය කවසන්. ඒ පෙර කර්මයෙන් ලැබිච්ච විපාකය. විපාකය විපාකයේ කවසන්. දැන් මොළ ගහකට නැවත පරම්පරාවක් ඇති කරන්න බැහැ. අතු පැලෙන්නේ, අද පැලෙන්නේ, මුල් පැලෙන්නේ. හැබැයි පොල් ගහේ ගෙඩි හටගත්තොත් ගෙඩි නම් නැවත නැවත මේ පරම්පරාව ජරා ව්‍යාධි මරණ පරම්පරාව ගෙනියනකොට ගෙඩි හටගත්තේ නැත්තම් පොල් ගහට අයිති උරුමයේ ධර්මතාවය ප්‍රකට කරවමින් කොයි වෙලාවෙ හරි ගිය යා. එතකොට ප්‍රශ්නය පොල් ගහට ගත එක නෙමෙයි. ඒක මරණය කවසන්නේ. හටගත්තේ නැතිවම සංකත ධර්මයන් ලක්ෂණ. තීනමාන වික්‍රවේ සංකතස්ස සංකත රක්ඛනාමි තීන. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤතත්ත්‍යං පඤ්ඤා. ඒක රසනාකේ. දැන් මෙහිම ගැටලුව ප්‍රතිසන්නි විපාකයේ නෙමෙයි. උත්පත්තියේ නිසා හටගත්ත දේ බුදු උනා වෙනස් කරන්න බැහැ. දිනවලේ උන මරණය. පසේ බුදු උනා තකරස්රාවක අසුමහා ශ්‍රාවක උනා උත්පත්තියත් එක්ක දායාද වෙච්ච මොහොමේ වෙනස් කරන්න බැහැ. උන්වහන්සේලා දෙල උනා දිනවල මරණයටපත් උනා පිළිමුවක් ඇවා කියලා කියනවා. එතකොට එහෙනම් ඒක වෙනසක් කරන්න බැහැ. ඒක වෙනසක් කරන්න පුළුවන් වෙනවා නම් වෙන්නේ ගෙඩි හට ගැනීම පිළිබඳව යම් ප්‍රතිකාරයක්. ගහේ ගෙඩි හට ගත්තේ නැත්නම් පරම්පරාව රැසෙයි. මරණින් ඉවරයි. හැබැයි ගෙඩි හට ගත්තොත් නැවත නැවත මේ ජරා මරණ ධ්‍යානෙ කය වය ධර්මයන්ගේ යුක්ත පොල් මේ සාක පරම්පරාව යට යන. දැන් මේක සමාන කරන්න තම තමන්ගේ ජීවිතවලට තමද පුරේ කටස්ස කම්මස්ස පෙර කරන ලද කර්මයක ප්‍රතිසන්දි නාම රූප දෙක ලැබුවා. ප්‍රතිසන්දියෙන් අප හටගත් අවස්ථාව. දැන් මෙතන විපාකයක්නේ. විපාකය. විපාකයේ කර්මෝ කෙලෙස් දෙන්නේ. කුසලෝ අකුසල දෙන්නේ. දැන් හරියට අර ගහේ අතු හඳ මුල් පැලෙන්නේ නැහැ. ඒ ගහ එක දලන් කරා. හැබැයි දැන් ওই ගහේ ගෙඩි හඳ ගන්නවා වගේ තමයි අපි මේ හටගත්ත ප්‍රතිසන්දිය විපාකයේ විපාකයෙන් ගෙවෙන්න නොදී හැම මොහොතකම ගෙවි හදා ගන්නවා. නැවත නැවත නව කර්ම සකස් කරගන්නවා. ඒ නව කර්මයට විපාකයක් තමයි අනාගත ප්‍රතිසන්දිය. අතීත හේතු නිසා වර්තමාන විපාකය වර්තමාන ඵලයට වර්තමාන හේතු හදා ගන්නවා. වර්තමානයේ හදා ගන්න හේතුව නිසා අනාගත ඵලය. අතීත හේතු නිසා වර්තමාන ඵල හේතු ඵල. ඊළඟට වර්තමාන ඵලයට වර්තමාන හේතු ඵල හේතු සම්පන්න. වර්තමානයේ හේතු නිසා අනාගත ඵල හේතු ඵලය. මේක තමයි සසර ගැළපී අන්න දැන් අපට විපාකයේ විපාකයේ හැටියට ගෙවි යන දෙමින් නව කර්ම සකස් කරගන්නේ නැතිව ඉන්න පුළුවන් නම් එතන තමයි ජාති ජරා ව්‍යාධි වල ශෝක පරිදේ දුක්ඛෝමනස්සයන්ගේ නිදරද. ජරා ව්‍යාධි මරණ කියන අනුපාදා පරිනිර්වාණයෙන් සියලු දුකින් නිදහස් වෙන තැනක් තියෙනවා. ඒ නිසා අපට ජාති කියනකොට මා කියුවා විපාකමය අවස්ථාව කියලා. ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක කියලා අවස්ථා දෙකක් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. මේ ප්‍රවෘත්ති විපාකයෙන් ලැබෙන ප්‍රතිසන්දියයි සන්තති පැවැත්ම හැටියට, සම්මුති පැවැත්ම හැටියට අපට තියෙනවා. සත්වයා පුද්ගලයා කෙනෙක් දෙයක් කියලා සම්මතයේ දකින්නේ ඒ ප්‍රතිසන්දයෙන් කළ නිර්මාණය. ඊළඟට ඔය සන්තතිය විදෙන්නේ, සම්මුතිය විදෙන්නේ පරමාර්ථය. එබඳු ධර්මාර්ථයකු ඔය අපට පෙනෙන සම්මතයේ තුළ සැඟවිලා තියෙනවා. ඒක පේන්නේ නැහැ. නුවණින්ම බලන්න ඕන. නුවණින් බැලුවොත් පේනවා. අපි උදාහරණයක් අරගත්තොත්, පහනක් දැල්වුවොත් දැල්වෙන මොහොතේ පටන් නිවි යන තෙක් පහන් දැල්ලක් අපට පේනවා. බොහෝ වෙලාවක් පවතිනවා වෙන පුළුවන්, අඩු වෙලාවක් පවතිනවා වෙන පුළුවන්. දැල්වපු මොහොතේ පටන් දිවි යනතුරු පහන් දැල්ලක් අපි ගන්නවා. විදුලි බුබුලක් දැල්වුවාම දිවා දමන පුරුවේ බොහෝ වෙලාවක් නොනිමි දැල්වේ. දැන් අපි දකින්නේ නොනිමි බොහෝ වෙලාවක් දැල්වෙන විදුලි බුබුලක් තෙල් පහන්. සම්මතයේ තියෙන අවස්ථාව ඔන්නෝයේ පේන ස්වභාවයක සසඳන ගලපන්න පුළුවන්. දැන් අපිට පේනවානේ නොනිවි දැල්වෙන බොහෝ වෙලාවක් පවතින විදුලි බුබුලක් තෙල් පහන. ඒක තමයි සන්තති සම්මුති අවස්ථාව. හැබැයි ඔය තුළ නොනිවි බලන කෙනෙකුට යථාර්ථයක් හොයාගන්න පුළුවන්. ඔය ඇත්ත විදිය, ඔය පෙනෙන ඇත්තක් හැටියටම පෙනෙන දේ බොරුවක් කියලා හිතන්න කියන්න වෙන තැනක් නුවණින් බලන කෙනෙකුට, විද්‍යාත්මකව බලන කෙනෙකුට සොයාගන්න. අපි වොට් ඇටක බල්බයක් ගැන හිතුවොත් විද්‍යාත්මක දැනුමක් තියෙන අපේ දරුවෝ දන්නවා එක තප්පරයකට 60 වාරයක් නිවෙනවා නැවත දැල්වෙනවා. එතකොට මේ ෆෝන් 60ක බල්බය තප්පරයකට 60 වාරයක් නිවෙනවා, 60 වාරයක් දැල්වෙනවා. අපි නිවෙනවා දැක්කේ නැහැ, දැල්වෙනවා දැක්කේ. අපට වෙනුනේ බොහෝ වෙලාවක් නොනිවි පවතින නිත්‍ය සංඥාව යෙදලා තියෙන්නේ එහෙමයි. බොහෝ වෙලාවක් පවතින දෙයක් අපිට ගන්න. ඒකට තමයි නිත්‍ය සංඥාව. දැන් නමුත් එහි තියෙන්නේ තප්පරයක 60 වාරයක් නිවිනිවි දැල්වෙන බවක් නම්, අපි බොහෝ වෙලාවක් නොනිවි පවතිනවා කියලා දකින තැන නිත්‍යාවක් දුරුවක් ඉදිරියට තියෙන්න ඕන. පහන් දැල්ලේ මේ මොහොතේ ඉතිරේ අකට ආ තෙල් බිඳුව දවමින් දැන් දැල්ලක් හට ගන්න. ඒ පහන් දැල්ලට හේතු වූ තෙල් බිඳ අවසන් වෙනකොට ඒ තෙල් බිඳුව නිසා හටගත්ත දැල්ලට ප්‍රත්‍ය සිදීමේ හේතුව නැතිවම ඵලයට පත්වෙන්නේ. එතකොට පළමු තෙල් විද නිසා හටගත්ත දෙල්ල මොහොතේ තවත් තෙල් පිටක් දෙවෙන්න පුළුවන්. ඒ තෙල් පිට නිසා නැවත දැල්ලක් තියෙනවා. තුන්වෙනි මොහොතේ අපට දැල්ලක් හමු වෙයි. ඒ තුන්වෙනි තෙල් පිටක් ක්‍රියාවලියේම නිසායි. එතකොට තෙල් දිදෙන් දිද දිදෙන් දිද දැල්ලද වෙනස් වෙනවා. දිවි දිවි දැල්ුණා. විදුලි පහරේ වගේ. එතකොට සම්තතිය සම්මුති කියලා මේ අපි දකින අවස්ථා දෙකෙන් අපට ජාති ජරා විරාමති මරණ ශෝක පරිදේව දුක් දෝමනස ඒ දුකෙන් මිදලා සෝපරිශේෂ නිර්වාණයට ජාති ජරා විරාමති මරණ මේ නිදි ලැබෙන අනුපාදා පරිනිර්වාණයට එන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ එක් සරිකව සිදුවෙන සිදුවීම ගවේෂණයට ලක් කරන්නේ නැතුව. විදර්ශනාව කියලා කියන්නේ ඒ තමයි. පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනා ඥානං පටිසම්භිදා භක්තේ විපස්සනා ඥානේ දිප්පේ එහෙම පච්චුප්පන්නානං ධම්මානං දෙන් දෙන් හට ගන්න ධර්මයන්ගේ විපරිණාමයේ දක්නා නුවණයි විපස්සනා හටගත් දෙයක තියෙන දෙයක අනිත්‍ය දැකීම නෙමෙයි. එතකොට මේ අනිත්‍ය දකින්න ඕන දැන් මේ මොහොතේ. එතන හට ගැනීම හා නිරුද්ධ බව කියන දෙකම දෙන්න වෙනවා. නිවීම හා දැල්වීම කියන දැල්වීම හා දිවීම කියන මේ කාරණා ටික ඉලක්ක වෙලා තියෙනවා. දැන් මෙන්න මේ නුවණ නැති වුණොත් මේ නුවණ නොයදුණොත් අර ගෙඩි හට ගැනීම සිද්ධ වෙනවාම දැන් අපට තෙල් පහනේ විදුලි බුබුලේ ඒ සම්පතිය තුළ පවත්න පරමාර්ථය දැක ගන්න හඳුනා ගන්න හිතා ගන්න පහසු වුණා. අපේ ජීවිතය තුළ උපතේ ඉඳලා මරණය දක්වා කෙනෙක් පුද්ගලයේ සත්වයේ පොඩකි දැල්ලු මොහොතේ පටන් ගිහින් පහන් දැල්ලා හැබැයි අපි මෙන්න මේ බොහෝ කාලයක් ජීවත් වෙන සත්වයේ පුද්ගලයේ කෙනෙක් හමු වෙන තැන එහි පවතින යථාර්ථය අර පහන් දැල්ලේ කිදුලි කුකුලේදී සොයා ගන්නට අදහස් කළොත් විමසිලිමත් වුණොත් ඒ සොයා ගැනීම තුළමයි නිදර්ශනාව විපස්සනාව යෙදෙන්නේ. ඒ තුළමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාසකින් නිදිලා සෝපරිශේෂ නිර්වාණය ජාති ජරා ව්‍යාධි මරණයෙන් නිදී අනුපාදා පරිනිර්වාණයත් ලබන්න පුළුවන් වෙන්නේ ඒ විමසීම තුළමයි. එනිසා ඔබටත් මටත් විශේෂයෙන් මෙන්න මේ තැන ගැන කරුණු හදාරන්නට වේ. අපි මොනයම් හෝ සම්මතයක පිහිටලා මොනයම් හෝ දෙයක් කරනවා කියනවා කියන තැන නතර නොවි මේ සඳහා මට උත්තරයක් තියෙනවද? ගෙඩි හටගන්නේ නැතිව මේ වර්තමාන මොහොත පවත්වන්නේ කොහොමද? සොයා බැලීම කරන්න වෙනවාමයි. අන්න ඒ සොයා බැලීම කරන්න ගියොත් අපට සිද්ධ වේවි මා මදුපිණ්ඩික සූත්‍රේ රාමෝවාද සූත්‍ර වැනි සූත්‍ර දේශනාවන්ට අනුව යමි. මොහොතක් මොහොතක් පාසා සිදුවෙන කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අර අපි කතා කරන ජාතියට වඩා තවත් ජාතියක් ගැන හොයාගන්න. සංයුක්ත නිකායේ පාද සංයුක්තය කියවා බලන්න. යෝ වික්කවේ චක්ඛුං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ රෝගානං තිති ජරා මරණස්ස පාතු භාවෝ. කනනාසේ දිවකය මනසටත් එහෙමම දේශනා වෙනවා. එවගේම ඒ කියන්නේ පැත්ත යෝච වික්කවේ චක්ඛුං නිරෝධෝ දුක්ඛස්සේසෝ නිරෝධෝ රෝගානං උපසමෝ ජරා මරණස්ස. එහෙම උපන්න අය හැටගත්ත කියන්නේ දුක හටගත්ත රෝගයේ කර ජරා මරණේ පහළදී. ඇස මැරුණා කියන්නේ ඇස නිරුද්ධ කළා කියන්නේ දුක නිරුද්ධ කළා. රෝගයාගේ උපසමය ජරා මරණේ අස්තංගමේ. අන්න එතකොට දුකෙන් මිදෙන තැන එතන. මේ ටික හොයන්නේ නැතුව මේ ටික අධ්‍යයනය කරන්නේ නැතුව මේ ටික ස්පර්ශ කරන්නේ නැතුව නිවන විමුක්තියක් මාර්ගයක් අපට ලැබෙන්න දෙයක් නැහැ. ඒ නිසා අපි කවුරු කොහොම කිව්වත් මේ තැන ගැන නම් ඉපදීම ආයතනානම් පටිලාභෝ. ආයතනානම් පටිලාභෝ ඒ ස්කන්ධයන්ගේ පාලදී කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. යම් තැනක ආයතනයන්ගේ රට ගැනීමක් වෙනවද එතනමයි ස්කන්ධයන්ගේ පහළවීමක්. ස්කන්ධයන්ගේ පහළවීම යම් තැනකද ආයතනයන්ගේ පහළවීමක් එතන. අන්න අපි සම්මතයේ කතා කරන දෙයට වඩා ක්ෂණයක් ක්ෂණයක් පාසා ආයතනයෙන් ආයතනයට සිදුවෙන මෙන්න මේ ක්ෂණික ධර්මතාවය අපේ නිදර්ශනා ඇසට ලක් වෙන්න ඕන. ඒ අනුව විමසන කොට අපට හමු වෙනවා එහි කණේ නාසයේ දිවේ කයේ මනසේ ඉපදී ආයතනයක් කියනකොට ඒක ලොකු අර්ථයක් තියෙනවා. ආයතනයක් කියනකොට කිසියම් කාර්යයක් කිසියම් ක්‍රියාවලියක් සිදු කරන තැනක්. ඒක කර්මාන්තයක් නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. මොනෑම වූ දෙයක් නිර්මාණය කරන තැන. එතනටයි අපි ආයතනය කියලා. අධ්‍යාපන ආයතන ආගමික ආයතන වෙළඳ ආයතන ආදී වශයෙන් අපි නම් කරනවා ඒ දෙක. ඒක ආයතනයක් කියනකොට කිසියම් ක්‍රියාවක වෙනද කිසියම් දෙයක් නිර්මාණය කරනද. මෙතන චක්ඛායතන සෝතායතන ධානායතන ජීවායතන කායායතන මනායතන කියනකොට යම් කර්මාන්තයක් නිෂ්පාදනයක් කරන තැන. හැබැයි කර්මාන්ත ශාලාව තිබුණාට කමක් නැහැනේ. ඒකේ නිෂ්පාදන වෙන්නේ නැත්නම් ගොඩනැගිලි ටික තිබුණාට කිසි බාධාවක් නැහැ. ඒක නිෂ්පාදනය වෙන්නේ නැත්නම් අර රතුපස්සල කර්මාන්ත ශාලාව තිබුණාට කමක් නැහැ. ඒක නිෂ්පාදනය වෙන්නේ නැත්නම් කවුරුවත් කෑ ගහන්නේ නැහැ. එතකොට නිෂ්පාදනය වෙනවා නම් නේ ගැටලුව. ආයතනයක් කියන්නේ එතකොටනේ. එතකොට දැන් අපට තියෙනවා මේ ආයතන ටික සැබවින්ම ආයතනයක් බවට පත් කරගන්න. නිෂ්පාදන කරන තැනක් බවට පත් වෙලා තියෙන ස්වභාවය. හැබැයි අපට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහෙන් අර තුඹස උපමා කළ දේශනාවට අනුව සුන්නෝග හිස්කම් ආයතන හිස්සල වැඩ කරන අය නැහැ. ගොඩනැගිලි ටික තියෙන කිසිම කර්මාන්තයක් නිෂ්පාදන නැහැ. එතකොට එබඳු තැනකට ආයතන කියන්නේ ලෝකෙට තියෙන ගොඩනැගිලි ටික ඔක්කොම ටික තියෙන. හැබැයි ඇතුලේ වැඩ නැහැ. මැෂින් ටික නවත්. එතකොට සුන්න හිස්. මෙන්න මේ අපේ ආයතන තුලක් තියෙන වැඩ කරන අවස්ථාවක් කියන්නේ කර්මාන්තය නැවත නැවත චිත්ත චෛතසික ධර්ම ඉපදවීම. නිකම් චිත්ත චෛතසික නෙවෙයි කුසලා කුසල චිත්ත චෛතසික ධර්ම ඉපදවීම. කුසලා කුසල නැමැති චිත්ත චෛතසික ධර්ම උපදවන කල ඊට විපාක ප්‍රතිසන්දිය එතකොට මෙන්න මේ තැන හඳුනාගෙන මේ ආයතනික ක්‍රියාවලිය සිදින්න පුළුවන් වුණොත් අන්න පොල් ගහ හටගත්තට කමක් නැහැ කියනවත් නැහැ. ඒක ගෙඩි හැදෙන්නේ නැතුව නවත්ත ගන්න පරම්පරාව අතන ඉවරයි. මරණයෙන් අවසන්. එනිසා අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ එහෙ පන්න ජරා මරණය හදන දුක හදන මේ එහෙ නිරුද්ධ කරු දුක්ඛසෙන් නිරෝධ ජරා ව්‍යාධි මරණ රෝග පරිදේ දුක එතකොට දැන් මෙයින් සිදුවෙන ක්‍රියාවලිය නතර කරන ක්‍රමයක්. එතකොට අන්න ඒ සඳහා අපට සිද්ධ වෙනවා එහෙ උපදින්නේ කොහොමද? අපි හිතන්නේ එහෙ ඉපදිලා තියෙනවා. පන්දා ඉඳලා මැරෙන කම්ම එහෙ කනනාසයේ දිවකය මෙහෙම තියෙනවා. මේ ආයතන කියන තැනින් අපි දකින්නේ ක්‍රියාවලිය. දැන් කර්මාන්ත ශාලාවේ වැඩ නතර කළොත් ඒකේ ගොඩනැගිලි පද්ධතිය දෙන්නේ. හැබැයි ගොඩනැගිලි තිබුණාට අපි ඒකට කර්මාන්ත ශාලාවක් කියන්නේ ආයතනයක් කියන්නේ ඒකෙන් තුන්නේ ඉස් පාරුදේ සිගැලුවන් නැ කාටවත් බාධාමක් නැ විසම නිස්පාදන වෙන්නේ නැ. එතකොට අපි මේ ඇහි කනේ නාසයේ දිවේ කය මනසේ නිරෝධය කියලා දක්වන්නේ මේ ක්‍රියාවලිය. ඔය ලෝකේ කතා කරන එක එතකොටත් තියෙන්නේ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ එහෙමනාසේ අපරදී අර නවත්තු කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි පද්ධතිය අපරදී හැබැයි කර්මාන්ත ශාලාවකින්ගේ ඔය ගොඩනැගිලි ඉතිරෙන්නේ එහි සිදුවෙච්ච ක්‍රියාකාරී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අපට අපි කතා කරන මේ කණනාසයේ දිවකය ආදී මේ සියලු තේන්න තියෙනවා අපි දන්නවා නමුත් ඒ ආයතන නිෂ්ක්‍රීය ඒ ආයතන නිරෝධයෙන් ඒ නිසා දුක්ඛස්සේ සෝ නිරෝධෝ රෝගාණ උපසමෝ ජරා මරණස්සක ජරා මරණයේ අතුල එතකොට වන්ද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ධර්මගත කමන්නේ කොලක් වන්දේ දෙරේතුක් විසාන යනක හැබැයි දැන් හේතු හදා ගන්න එපා දැන් හේතු නොහට ගන්න විදිහට මෙන්න මේ ආයතන ටික පරිහරණය කරන්න පාලනය කරන්න පුළුවන් ආරුවෙලගේ ඉස්සලගේ ශූන්‍ය ග්‍රාමයක් වගේ ඒක පත් කර ගන්න පුළුවන් නම් අන්න ඒතර ජාතිජරාමයන් මරණය පිළිබඳ ජාතිජරාමයන් මරණය පිළිබඳ අවස්ථාව සලසන ඒ නිසා දැන් අපි බලන්න ඕන එහෙ උපන්නොත් නම් අවසානයේ කොතනද කියලා මදු පිටික සූත්‍රයේදී අපි කියනවා. චක්කුම් පටිච්ච රූපේච උපද්දති චක්කු විඥාන එන්නම් සංගති පස්සෝ පස්ස පච්චය වේදන යම් වේදේ තන් සංජාන යම් සංජාන තන් විකක්කේ යම් විකක්කේ තන් පපච්චේ. එතකොට කියනවා අතීත අනාගත වර්තමානයේ පුරුෂයා මෙහෙවන ආකාරය ඉදිරියට පවත්වාගෙන යන ආකාරයෙන් කියනවා. එහේ අටගත්තු අතරමඟ නතර වීමක් නැහැ. අර කෙළවරට යන. දැන් හටගත්තු කෙළවරට යන්නේ කොහොමද කියන්නේ? භගනවත් ගන්නක් බැරි. එහෙනම් මේක කොහොමද අපි සොයා ගන්න ඉස්සර ගන්න කියන එක අතිමතාන්තර තුල රැඳෙන්නේ නැතුව දහමත් එක්ක හොදී විමර්ශනයට ලක් කර යුතු වෙනවා. අපි ටිකක් බාහිර වටපිටාවත් එක්ක අපේ පැවැත්ම පිළිබඳව අධ්‍යයනයක් කළොත් හරි ලේසියෙන් මේකට කරුණු වටහා ගන්න චක්කු විඥාන චිත්ත වීතිය හටගත්තොත් යවන් වලට ගිහින් ළමයි අවසන්නේ. ඒක එදී හටගෙනමයි නතර වෙන්නේ. එදී හටගත්තොත් නැවත මේ පරම්පරාව පවත්වනවාමයි. එහෙනම් දැන් අපට ඕන මෙන්න මේ එදී හටගත් වර්තමාන කර්ම හටගන්න අවස්ථාව නොදී මේ කර්මාන්ත සාදාව වහලා ඒක නිකන් හිතුවට බෑ. ඒක කිසියම් ක්‍රමයක් න්‍යායක් ඕන කරනවා. අපි ඒකට ටික ටික ලක්මන එකයි වඩා හොඳ. හාත්පස වටපිටාව හඳුනා ගැනීම ඒ සඳහා සමීප වෙන එක වඩා සුදුසුයි. උදාහරණ කීපයක් අරගෙන ඒ ගැන විමසීමක් කළොත් අපට පෙනේවි මේ නිෂ්පාදනය සිදුවෙන්නේ කොහොමද? එතකොට එතනදී අපට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන පහම විපාක කියන කොටසට යනවා. එක කුසල විපාක වෙනවා, කුසල විපාක වෙනවා. එක කුසල විපාකයෙන් පස්සේ එතකොට මේ කර්මාන්තයේ සිද්ධ වෙන්නේ විතරම හයෙත් මනෝවිඥාණයෙන් කියන්නේ. එතකොට මේ කර්මාන්ත ශාලාවන් ඔක්කොම වහන්න තියෙන්නේ එක යතන එක තැන. එතන හඳුනා ගන්න වෙනවා මුළු කර්මාන්ත ශාලා පද්ධතියම එකම ස්විච් එකකින් ක්‍රියාත්මක එකම තැන. ඒ තැන තමයි මනෝවිඥාණය කියලා කියන්නේ. මනෝවිඥානයේ ක්‍රියාකාරී ක්‍රයයි විශේෂයෙන් අපිට දැන් හඳුනා ගන්න තියෙනවා. මොකද අර ටික විපාක නම් ඉතුරු වෙන්නේ කොහොමද වෙන්නේ? ඒ නිසා දැන් අපට වෙනවා ඒක වෙන්නේ කොහොමද කියලා අනුමාන තරමකින් හෝ ඉස්සෙල්ලා දැනගන්න. දැන් කනට ශබ්දයක් ගැටෙන්න පුළුවන්. කනට ශබ්දයක් ගැටෙන්න පුළුවන්. කනට ශබ්දයක් ගැටිලා ඇසීමක් වෙන්න පුළුවන්. සෝත විඥානයක් පහළ වෙලා ඇසීමක් වෙන්න පුළුවන්. එතකොට කන ශබ්දය සෝත විඥානයක් නිසා ඇසීමක් වෙන්න පුළුවන්. ඒ ඇසීම මාත්‍රයක්. ඒ අවස්ථාවේ කිසිම විස්තරයක් තොරතුරක් ඒකට නැහැ. ඒ ශබ්දය කාගේ කොහෙන්ද ආවේ? ඒක විහිරද අවිහිරද? මේ කියන තොරතුරු කිසිවක් නැහැ. කන ශබ්දය සෝත විඥානය නිසා කරන ඇසීම කියන කන ශබ්දයේ සෝත විඥානයේ කියලා විස්තර මුකුත් නැහැ. ඒයි සෝත විඥානයේ විපාක. ඒකේ කර්ම ක්ලේශ නැහැ. අසල අසල නැහැ. ඒ විපාක. හැබැයි දැන් අපිට මෙහෙම කිව්වට බෑ. අපි මේක අත්දකින්න. දැන් අපි මොහොතක් පරිසරයට සමන් යොමු කරොත් අපට ඇසීම කියන අවස්ථාව හඳුනගන්න. දැන් බලන්න ඔන්න අපට ශබ්ද ඇහෙනවා. ශබ්ද ඇහෙනකොට දැන් කනට කරන්න පුළුවන් අහන එක. දැන් හිතෙන් මොකද කරලා දෙන්නේ? දැන් අපිට මවා දීලා පෙන්නලා තියෙන හෙඩ්ෆෝන් එක. දැන් හෙඩ්ෆෝන් එකක් අර ශබ්දයේ තිබුණ නැහැ. කන ශබ්දයේ සෝත විඥානයේ කියන තැනදී එහෙමවත් තිබුණේ ශබ්දයක් තිබුණා. දැන් ඒ ශබ්දය හෙඩ්ෆෝන් එකයි කියලා ඒ ශබ්දය ගිරවෙන්නේ ඒ ශබ්දයේ කපුටෙන්නේ කියන විස්තර ටික එනකොට අර ආයතනයට ඒක අදාළ නැහැ. ඒක මනෝ විඥානයේ අනෝස් පරිසේකින් සිද්ධර්ථයක් වූ කියලා හඳුනා ගන්න උත්සාහ කළොත් කවුරුවත් ගැන විශ්වාස කරන්න ඕනේ ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි. ඇත්ත නේද එකක් තියෙනවනේ. කලට ගැටෙන ශබ්දයක්. ඒ ශබ්දය මොකද? අරකද මේකද? සතෙක්ගේද කුරුල්ලෙක්ගේද ආවෙක්ගේද මිනිස්සෙක්ගේද කියන එකක් නැහැ. ශබ්දය. සත්‍යමාන කරගන්න. හැබැයි දැන් මේකට විස්තර ඒ සම්පූර්ණ මොකක්ද? ඒ සම්පූර්ණ කොහෙන්ද? ඒ සම්පූර්ණ නම් අනුරු සත්‍යයක්. ඒ සම්පූර්ණ නිහිරි සත්‍යයක්. ඒ සම්පූර්ණ ඉරවේ. ඒ සම්පූර්ණ කප්පේ. ඒ සම්පූර්ණ මිනිස්සෙකි. ඒ සම්පූර්ණ දුවක පුතාගේ. මේ කියන විස්තර ටික කරට හෝ සබ්දයට හෝ සෝතුණියන්නේ නැහැ. ඒක මන ධර්ම මනෝ විඥාන කියන තැනටයි. දැන් මොන ඔබට පුළුවන් නම් සෝත ස්පර්ශයෙන් වන ටිකයි මනෝ ස්පර්ශයෙන් වන ටිකයි වෙනම හඳුනා ගන්න. ඔය දෙක කවදාවත් මේකට එකතු කරන්න බැහැ. එකට එකතු කරන්න බැහැ. අතර එක්සනික අවස්ථාව එතනදී මුලගෙන. ඒ මේ විඥාන හයක් තිබුණට එකවර මේ ආයතන හයම සවිඥානික වෙන්නේ අඩුතරමින් දෙකක්වත් එකවර සවිඥානික වෙන්නේ වරකට එක හිතක් තමයි උපදින්. චක්කු විඥානේ නම් සෝතකරණ දිවවා කාය මනෝ විඥානේ. සෝත විඥානේ උපදින චක්කු ගාන දිවවා කාය මනෝ විඥානේ. කාය විඥානේ නම් දැන් උපදින විඥානේ කියවලේ. මනෝ විඥානේ නම් උපදින විඥානේ ටික දැන්නේ. කොහෙල්ලා කියන්නේ පොරොන්පාන අතීතයේ දානෝනේ කොනක්ද කොහෙලක් යනෝනේ කොහොමද ගත්තේ. ඒක උනේ හැම තිස්සෙම අපට හම් වෙන්නේ කායය. ඒ ආයතනයක් එක්ක ස්පන්ද ටිකක් තියෙන්නේ ඇති. අද මේ පිටේ සූත්‍රයේ අපිට විදියට. ඒක උනේ දැන් අපට කනද සත්‍යයක් කියලා ඒක්ෂණයේදී ඒ ශබ්දයේ පිළිබඳව විස්තර එකතු වෙන අවස්ථාව මනෝ ස්පර්ශයක් ඇතුළත දැකගත්තොත් හඳුනගන්න. දැන් මොන ඔබට කියන්න පුළුවන් බය නැතුව සැක නැතුව අනාලිතයි. ශබ්දය අනිත්‍යයි. සෝත විඥානය අනිත්‍යයි. ඇසීම අනිත්‍යයි. එහෙම මනස ධර්මය මනෝ විඥානය තමයි ඉදිරියට තියෙන්නේ. ඒකාන්තයෙන් කරන සංදේශෝ විඥානය සෝතේ ස්පර්ශයේ තියෙන විඥාන. එහෙනම් දැන් මට ඇසීම බැරිලා දැන් ඇසීමට සාපේක්ෂව කොහොමද කරන්නේ කියලා කන ශබ්දය සෝත විඥානය ඇසීමක් නිරුද්ධ වෙනවා. ඒකට මම උත්තර සමයෙන් දෙන්නේ. හැබැයි මම ඒ නිරෝධය නොදැනගත්තොත් මම අනිවාර්යයෙන්ම අර ශබ්දයට සාපේක්ෂක වෙනවා. ඇසීමට සාපේක්ෂක වෙනවා. එතන සිදුවෙන වැරදි දෙකක් තියෙනවා. ඒ වැරදීම සිදුවෙන්නට හේතුව තමයි ඒක තමයි හැමතිස්සෙම මගේ ඇත්ත නොදන්නවාය නොදකින්නවාය කියන තැන. නොදන්නවාය නොදකින්නවාය කියන තැන මෙන්න මේ අර්ථය. අපට නිතරම පේන්නේ බාහිරයේ තියෙන රූපයක් කියලා. තියෙන ශබ්දයක් ඇහෙන්නේ. තියෙන ගන්ධයක් තියෙන රසයක් තියෙන පහසක් තියෙන අරමුණක් දැනෙන්නේ දැනගන්නේ කියන අදහස. ඒක උනේ හැමදෙස්සම බාහිරයෙන් තියෙනවා පේන ඇහෙන දැනෙන දැනගන්න. එතකොට තියෙන දෙයක් පේනවා නම් තේන දෙයට සාපේක්ෂව අපට බෝධිය ගන්න. තියෙන දෙයක් නම් ඇහෙන්නේ දැනෙන්නේ ඒ දෙයට සාපේක්ෂව නිකන්. එතකොට මෙන්න මේ මුලාව තියෙන තාල් මේ නිෂ්පාදක ක්‍රියාවලිය කුසල කුසල චිත්ත දෛසික ධර්මයන්ගේ පහළ වීම නාම කන්න බලක්වන්න පුළුවන්. ඒ නිසා අපට ඔය කියන කාරණා දෙක ආයතනය හඳුනා ගන්න බව සෝත ස්පර්ශයේ හැටියට මනෝ ස්පර්ශයේ මනෝ ස්පර්ශයේ හැටියට හඳුනාගත්තොත් වෙන්කර ගත්තොත් ඒ වෙන්කර ගැනීම තුළම තියෙනවා ලොකු යථාර්ථය. අපට බොරුවට ඉඩක් නැතුව තියෙන දෙයක් පේන්නේ, තියෙන ශබ්දයක් එන්නේ, තියෙන ගඳ සුවඳක්, තියෙන රසයක්, තියෙන මනසක් දැනෙන. මෙන්න මේ විද්‍යාවෙන් නිදිලා අපට එන්න වෙනවා පෙර නොතිබීම අට ගන්නවා ඉතුරුවක් නැතුවම අවසන්ය. තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි කියන තැන. මේ වචන ටිකේ ලොකු අර්ථයක් තියෙනවා. අපේ කාලය අවසන් වුණා තාවත් හිටියේ මේ අදහස ඉදිරිපත් කළ බුදු තැනකින් කණ්ණාඩියක් ළඟට අපි ගියාම ප්‍රතිබිම්බයක් හම්බ වෙනවා. ප්‍රතිබිම්බය කණ්ණාඩියද නෙවෙයි, දිවිරියක් රූපයද නෙවෙයි, ආලෝකයද නෙවෙයි. ප්‍රතිබිම්බය මේ හේතු එකකටවත් අයිති නෑ කියලා අපි දන්නවා. හැබැයි මේ හේතු තුනක නැතුව ප්‍රතිබිම්බයක් හම්බ වෙන්නේ. දැන් බලන්න ප්‍රතිබිම්බය කණ්ණාඩිය ළඟට යන්න කලින් ප්‍රතිබිම්බයේ එහෙම රූපයක් තිබුණේ නැහැ. කණ්ණාඩියේ එහෙම ප්‍රතිබිම්බයක් කලින් තිබුණේ නැහැ. තිබුණත් නැහැ. දැන් කණ්ණාඩියෙන් මෙහාට ආවොත් තියෙනවත් නැහැ. තිබුණත් නැමේ තියෙනවත් නැහැ. එතකොට කණ්ණාඩියට එදෙනකොටම පෙර ප්‍රතිබිම්බ හටගන්නවා. කණ්ණාඩියෙන් එදෙනකොට ඉතුරුවක් නැතුව. එතකොට අපි පෙර ප්‍රතිබිම්බ හටගත්තා ඉතුරුවක් තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි කියලා මේ වචන පාවිච්චි කරන්නේ කොතනටද කියන අතුරල. ඒ අනුසාරයෙන් තමයි අපිට මේ ධර්මයේ විසඳ ගන්න පුළුවන්. එතකොට දැන් අපි කොතනටද මේ අදහස ඉදිරිපත් කරන්නේ? ප්‍රතිදීප. එතකොට දැන් ප්‍රතිදීපයෙන් නම් මේ අදහස කියන අරියටම කැලද. එතකොට මේ හේතු ඇති කල්හි පෙරණතිදීප ඒ හේතු වලින් වෙනකොට එකක් නෝර තියෙනකොට තුරුවක් වෙනවා. එතකොට දකින්නවා අහනවා කියන තැනක් දැන් තියෙන දෙයක් පේනවා නේද? හැබැයි පේන දෙයක් නැතුවත් නෙමෙයි. දැන් කණ්ණාඩිය ළඟට ගියාම පේන දෙයක් තියෙනවා. හැබැයි පේන දේ පෙර ප්‍රතිබිම අපකට තුරුවක් නැතුවම එතකොට දැන් අපිට ඉදිරියේ තියෙන එක පේනවා කියලා ගත්තොත් අපිට ඉස්සරහ තිබුණු එකක් නැහැ. පෙර නොතිබීම අපකට ඉදිරියට තියෙන අවසන් වෙනවා. තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි කියන අදහසයි. ඉතින් ඔන්නෝ එක අරමුතික විමසකගෙන අපිට මේ ආයතන ක්‍රියාවලිය ශූන්‍ය විසු වසාදෙන් කර්මන් සාරවත් වස්පත් කරගන්න පුළුවන් උනොත් අපට පුළුවන් විදිහට කරන්න තියෙන්නේ දහවක්. දහවක් විලාසයෙන් වෙන්නේ විතර දෝෂයක් නැහැ. ඒක තියෙන දෝෂේ වෙනස් කරන්න තමයි මරණය කරන්න. ඒ ධර්ම සායනාවට දුක් ඔක්කොම එන්නේ පලක් කරගන්න. ඒ සාමේ එබඳු තැනකින් තවදුරටත් නම් හඳුනා ගන්න සොයා ගන්න විමර්ශන බුද්ධියට භාර කරවමින් අපි අපේ ධර්ම දේශනාව මේ ගුණාවට පත් කරනවා. ධර්ම ශ්‍රවණ කරන මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම ලෞතුරු මඟඵල නිවන් අවබෝධ කර ගැනීම පිණිසම මේ ධර්ම දේශනාවල ඒ වාසනා පාරමී
Tomar
Thank you.